निवेदनीय आंडुक व्यवस्था कृषि विषय एक व्यवस्था प्रकार स्त्री पुरुष समाज भावीय सामनात्मता नमित पुनकेट पथ संबंधी श्रेष्ठाधिकरण तिरुपति पेसम दिखक पीठपत महावित लभ्य अति भव पार्लमेंट कमेती पार्लमें मंत्री गार अनुराध जयरत्न महता विषय विश्व विषय फिब्रवरी नमोन दिन वरप्रसाद प्रश्न पार्लमें मतगर करण ආචාර්ය ධම්මසා වරප්‍රසාද පිළිමන කාර්ක සභාවට යොමු කරනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රසන්න රණතුංග මහතා විසින් 2024 පෙබරවාරි 22 දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර්ය ධර්මසා වරප්‍රසාද පිළිමන කාර්ක සභාවට යොමු කරනු ලැබේ. කථානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැනීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 154 6 ව්‍යවස්ථාපකාරව 2022 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ 27 කොටස සහ 2023 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළවෙනි කාණ්ඩයේ දෙවන කොටස මම ඉදිරිපත් කරමි. සභානායකතුමා.
අර කථානායකතුමනි ඒකී වාර්තා මුද්‍රණ කළ යුතුය යෝජනා කරමි.
ලිපි ලේඛනාදී පිළිගැනීම කරු අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන ඇතුළු
අර කථානායකතුමනි 2022 වර්ෂයේ සඳහා උපපරේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි. 2022 අංක 27 දරන සුබසාධන ප්‍රතිලාප පනතේ 7 3 8 10 11 සහ 12 වගන්තී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 3 ව්‍යවස්ථාව සමග කිය යුතු එම පනතේ 27 වගන්තියේ යටතේ සුබසාධන ප්‍රතිලාප සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාධන ලදුව 2024 අප්‍රේල් 29 වෙනි දිනැති අංක 23.82 දරන අතිවිශේෂ කැසපත්තේ පල් කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳව කාර්ක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2024 මැයි 21 වෙනි දිනැති අංක 23.85 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ හා උපලේඛනයේ පල කරමින් කරලද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන ඇමතුම
කථානායකතුමනි 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධ්‍යාපන පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම හා වැබිලි කර්මාන්තය
කථානායකතුමනි 2022 වර්ෂයේ සඳහා හෙක්ට කොබ්බකඩුව ගොවි පරිශ්‍රණ හා පුහුණු කිරීම ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාවය කෘෂිකර්මය පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුය යෝජනා කරමි.
සම්කරු හා විදේශ කටයුතු පිළිබඳව දෙමතුම
අජේ ගිනුම් පිළිබඳව කාර්ක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවල කම්කරුවා විදේශ රැකියා අමාත්‍යාංශ සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබී ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තා රජයේ ගිණුම් පිළිබඳව කාර්ක සභාව වෙත යොමු කළ යුතුය මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැනීම මාතර සමය සංවිධානයේ සංස්ථා කිරීමේ පටන් සිටුම් පද අජිත් රාජපක්ෂ මැතිතුමා.
ගරු කථානායකතුමනි මාතර සමය සංවිධානය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ව්‍යවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සලකා බැලීම කවදාද?
හෙට දිනේ කරපත.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා.
ගරු කථානායකතුමනි රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේදී යොමු කරන ලද 1971 අංක 46 දරන පොල් සංවර්ධන පනතේ 33 වෙනි වගන්තිය යටතේ යෝජනා සම්මතය සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. මේකේ තියෙන්නේ මේ කොහොබත් සම්පීඩනය කරලා අපනයනය කරන්න ඒකට අලුත් HS කෝඩ් එකක් දීලා තියෙනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. රුපියල් 10ක සෙස් එකක් ගහනවා. රුපියල් මෙට්‍රික් ටොන් එකකට රුපියල් 100ක සෙස් එකක් ගහනවා. මෙතන කතා වෙච්ච දේ තමයි මේ සෙස් එක ගැහුවම සෙස් එකේ ඇත්ත වශයෙන්ම බලාපොරොත්තුව ඒ කර්මාන්තය සඳහා ඒක යොදවන එක. ඉතින් ඒ නිසා ඒක අපි නැවත මතක් කරන්න කැමති පොල් වලට සෙස් එකක් ගහනවා නම් ඒක පොල් කර්මාන්තය වෙනුවෙන් තමයි වියදම් කරන්න ඕනේ කියන එක. හැබැයි ඊට වඩා තව කාරණාවක් තියෙනවා. ගරු කතානායකතුමා ඔතුමා හිටියේ නැහැ. ගිය අවසාන දවසේ හැන්දෑවේ අපි කතා කරලා තිබුණා අර ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම සම්බන්ධයෙන් තිබිච්ච සාකච්ඡාවේදී පළවෙනි දවසේ සාකච්ඡාව ඉවර කරගන්න බැරි වුණා. දෙවැනි දවස අපි දීලා තිබ්බා තව දවසක්. ඒ දවස අපි දුන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමාට දවස් කිහිපයක් අපි යෝජනා කරා. ඔහු සමග එකඟ වෙලා තමයි අපි දිනය තීරණය කරේ. ඒ දිනය තීරණය කරාම ඒ දිනයට පැමිණෙන කට්ටිය කවුද කියලා 24 මයි මාසේ 13 වෙනිදා ඔවුන් අපිට ෆැක්ස් පණිවිඩයක් කියලා තිබ්බා අපේ කාර්යාලයට. ඒක මම සභාගත කරනවා. ඒකේ තියෙනවා PV ගුණතිලක ලේකම්, කරුණාරත්න අතිරේක ලේකම්, පතිරණ ප්‍රධාන මූල්‍ය නිලධාරී, උපසිරි නීති නිලධාරී සහ අනිත් ආරක්ෂක එක්කෙනෙකුයි රියදුරු මහතුරු 3 දෙනෙකු එනවායි කියලා. ඊට පස්සේ 14 වෙනිදා අපිට ෆැක්ස් පණිවිඩයක් කියලා තිබුණා ආගමන හා විගමන එකෙන්. ඒකේ ඉලුක්පිටිය කන්ට්‍රෝල් ජෙනරාල්, ඉමාල් ගුණවර්ධන ඇඩිෂනල් කන්ට්‍රෝල් ජෙනරාල්, ජයසිංහ චීෆ් අකවුන්ටන්ට්, ගුණතිලක ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් සහ රියදුරු මහතුරු 3 දෙනෙක් එනවායි කියලා. දැන් මේක තිබුණේ 14 වෙනිදා 11 මාරට. ඊට පස්සේ 13 වෙනිදා 6යි කාලට පාර්ලිමේන්තුව වැහුවයින් පස්සේ පාර්ලිමේන්තුවේ ලේකම්ට ලියුමක් එවනවා අපේ කාර්ක සභාවේ මෙන්න මෙහෙම කියලා. ඉන්ද්‍රා දිසානායක සෙක්‍රටරි ද කමිටි Committee on Public Finance, this is regarding a letter dated May 10, 24 convened for the follow-up discussion within the quotations, the controversial appointment of VFF Global as the authorized agent for the online submission of visa application for foreigners visiting Sri Lanka. Kiela. I humbly request that you grant me another 7 days to be prepared for the discussion as I and my officials need to search for some more documents from 2012 when the initial program was initiated. On the other hand, the Department of Immigration and Emigration was relocated in 2016 to the present location. It is hard to find all these documents. එහෙම කියලා පාර්ලිමේන්තුවේ මේ වෙලාව අවසන් වුණාන් පස්සේ 6යි කාටද ලියුමක් කියනවා ඊළඟ දවස් උදේ එන්න බෑ කියලා. හැබැයි එනවයි කියලා කලින් ලියුම දාලා තිබ්බා. ඊට පස්සේ 7:25ට මම මගේ WhatsApp පණිවිඩයක් කියවලා තිබ්බා මේක forward කළා. මගෙන් අහලා තිබ්බා මේක බාර ගන්න පුළුවන්ද කියලා. 7යි කාලට රෑ 7:25ට මම කිව්වා මේක කරන්න බෑ, ඔබතුමාගේ දිනේ තමයි අපි පිළිගත්තේ. මොකද අපිට කලින් දිනයක් තමයි හොනුනේ, එතුමා ඉදිරිපත් කරපු දින තමයි පිළිගත්තේ, ඔබලාට එන්න අවශ්‍යයි කියලා. ඊට පස්සේ 14 වෙනිදා මේ කිසි කෙනෙක් ආවේ නැහැ. උන් ආවේ නැහැ. එතකොට ඒක පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පිළිබඳ ලොකු ගැටලුවක්. අනිත් එක මේ 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 පරීක්ෂණය අපි සාකච්ඡා කළ දින දාගත්තේ අපේ දින නෙමෙයි. ඒ දිනේ දාගත්තේ ලේකම්තුමාට ඕන දිනේ. එතකොට මෙවැනි රාජ්‍ය මුදල් පිළිබඳ කටයුත්තක් සාකච්ඡා කරන අවස්ථාවේදී ලේකම්වරයා සහ කන්ට්‍රෝලර් ජෙනරල්වරයා කිසිම අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ කාර්ක සභාවට නොපැමිණීම පාර්ලිමේන්තුවේම අපි අද විපක්ෂේ ඉන්න පුළුවන්, ඔගොල්ලෝ හෙට විපක්ෂේ ඉන්න පුළුවන්. පාර්ලිමේන්තුවේම වරප්‍රසාදය උල්ලංඝනය කිරීමක් හැටියට අපි දකිනවා. ඒ නිසා මම මේ කාරණාව ඔබට අද මෙතනදී සඳහන් කරනවා. ගත යුතු ක්‍රියාමාර්ගයක් ඔබතුමා කල්පනා කරලා ගන්න කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. බොහොම ස්තුතියි.
මහජන පෙත්සම් පිළිගැනීමේ චාමර සම්පත් දසනායක මහත්මයා. චාමර සම්පත් දසනායක මහත්මයා.
ගරු කතානායකතුමනි, බදුල්ල කයිලගොඩ ශ්‍රී රතනපාල මාවත අංක 10A දන්න ස්ථානයේ පදිංචි JM තේනාදීර මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
චන්දිම වීරක්කොඩි මැතිතුමනි.
ගරු කතානායකතුමනි, අම්බලන්ගොඩ රන්දොබේ කැපුවැල පාර අංක 29 දන්න ස්ථානයේ පදිංචි ජේසී සංජීව මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නමි.
රෝහිත අබේ ගුණවර්ධන මෙතුමා. සාරති දුෂ්මන්ත මෙතුමා.
ගරු කථානායකතුමනි, කල්දුම්වල සිංහල විදුහල අසල යන ලිපිනෙහි පදිංචි නිමල් සතරසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නමි.
මයා දුන්න චින්තක අමල් මෙතුමා.
ගරු කථානායකතුමනි, මහරගම නාවින්න ශ්‍රී දේවානන්ද පාර අංක 67 දරන ස්ථානයේ පදිංචි KDA ප්‍රියන්ත ජයසුන්දර මහතාගේ ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ඩී වීරසිංහ මහත්මයා.
ගරු කථානායකතුමනි, වීරගොඩ දිගමණ්ඩල සඳනන්දපුර අංක 17-54-2 දරන ස්ථානයේ පදිංචි HKW ලක්ෂිකා කුමාරි මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ඩී වීරසිංහ මහත්මයා.
හරිපත් කරා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න. සජිත් ප්‍රේමදාස මහත්මයා.
Honorable Speaker, with your permission, I would like to take this opportunity to express our deepest sympathies and condolences on the sudden demise of His Excellency the President of the Islamic Republic of Iran, Dr. Saeed Ebrahim Raisi, and also the Foreign Minister, His Excellency Dr. Hossein Amirab Dolahalan, and altogether 8 members who were in that particular helicopter passed away due to an accident. So I think all of us members of the Sri Lankan Parliament, I propose that we unanimously express our deepest sympathies and our heartfelt condolences to the Acting President Mohammed Mokhber and Acting Foreign Minister Ali Bagheri Khani, and also to the families, the members of the families of all those who unfortunately perished in this crash. I think Dr. Saeed Ebrahim Raisi, as the President of Iran, and Iran as a country, was instrumental in supporting, financing the Umayyad project, which has been of significant importance in diverting water for irrigational and drinking water purposes. So as a country that has done such yeoman service to Sri Lanka, we should all unanimously express our deepest sorrow, condolences and sympathies on behalf of the Sri Lankan people and all of the members of parliament, to the Iranian people and to the Iranian political hierarchy. Visheshayenma me avasthave mama yojana karanawa ඉරාන ජනාධිපතිතුමා, විදේශ ඇමතිතුමා ඇතුළු පිරිසකගේ හදිසි අභාවය පිළිබඳව විශේෂම ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි, ඒ වගේම ඉරාන විදේශ අමාත්‍ය ආචාර්ය හුසෙන් අමීර් අබ්දුල්ලාහියන් ඇතුළු 8 දෙනෙක් ඒ අසබයිජාන දේශ සීමාවේ සිදුවුණු හෙලිකොප්ටර් අනතුරකින් අභාවයට පත් වුණා. ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිසකගේ හදිසි අභාවය අසා අප ඉමහත් කම්පනයට පත් වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවටත් සමස්ත කලාපයටත් විශාල පාඩුවක් හැටියට අපි සලකන්නේ. ඉරානයත් ශ්‍රී ලංකාවත් දීර්ඝකාලීන මිතුරන් හැටියට ශ්‍රී ලංකාවේ සංවර්ධනය ඇතුළු ශ්‍රේෂ්ඨ රැසකට සහයෝගය ලබා දුන්නා. විශේෂයෙන්ම මතක් කරන්නට කැමතියි උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඉරාන රජය ආධාර උපකාර ලබා දුන්නා. ඒ වගේම ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි අතිගරු ඉරාන ජනාධිපතිතුමා මේ රටේ සංචාරයකත් නියැලුණා ඒ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරන්නට. නිසා විශේෂයෙන්ම ඉතාමත්ම සමීප සම්බන්ධතාවයක් අප රටත් ඉරානයත් අතර තිබුණු අවස්ථාවක අතිගරු ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි එවගේම විදේශ අමාත්‍ය ආචාර්ය හොසෙන් අමීර් අබ්දුලාහියන් ඇතුළු මියගේ පිරිස ඉස්ලාම් ධර්මය අනුව ජෙන්නතුල් ෆිර්දුස් ස්වර්ගය ලැබේවා කියා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසරය පරිදි මම යෝජනා කරන්න කැමති විදුලි බල අමාත්‍යතුමත් මේ සභාවේ සිටින මොහොතේ විශේෂයෙන්ම අධික වර්ෂාපතනය නිසා ජල විදුලි බලාගාර කේන්ද්‍රීයව තිබෙන ඒ ජලාශවල ජල මට්ටම ඉතාමත්ම ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කාසල්රී, මවුස කැලේ, කොත්මලේ, වික්ටෝරියා, රන්දෙනිගල, සමනලවැව යනාදී ජලාශවල ජල මට්ටම ඉහළ තත්ත්වයකට ඇවිත් තිබෙන මොහොතක මහජන උපයෝගිතා කොමිසම අවස්ථාවන් දෙකකදී විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා. බිල විදුලි මිල ඒකකයක මිල පහළ දැමීම සඳහා යෝජනා ඉදිරිපත් කරන්න කියලා. තවමත් මේ වන තෙක් ඒ යෝජනා ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා එවන් තත්ත්වයක් තුළ මේ අධික වර්ෂාපතනයත් සමග ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් තුළ ජල විදුලි උත්පාදනයේ 15-20% අතර තිබුණු තත්ත්වය 20 වෙනිදා වෙනකොට 31 දක්වා ඉහළ ගියයි කියන එක වාර්තා වෙනවා. මම හිතනවා ඒ වාර්තා නිවැරදි කියලා. මම කැමති විදුලි බල මණ්ඩලෙන් ඒ ප්‍රයිස් රිවිෂන් එකට ඉල්ලුම් කරපු ඒ ලිපි සියල්ලක්ම සභාගත කරන්න. ඒ නිසා මේ අවස්ථාවේ විදුලි බල ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා මහජන උපයෝගිතා කොමිසමත් විදුලි බල මණ්ඩලයත් එකට එකතු වෙලා මේ ජල විදුලි උත්පාදනය කිරීම වැඩිවීම තුළ ඒකේ වාසිය මේ රටේ විදුලි පාරිභෝගික ජනතාවට අඩු විදුලි ඒකකයක්, ඒ කියන්නේ දැනට අය කරන විදුලි ඒකකයට වඩා අඩු විදුලි ඒකකයක් අය කිරීම පිළිබඳව ඉක්මනින්ම කටයුතු කරන්නයි කියලා මම විදුලි බල අමාත්‍යතුමාගෙන් මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. මගේ 27 ප්‍රශ්නය. රජයේ විවිධ සේවාවන්හි පවතින වැටුප් විෂමතාවයන් අවම කර ගැනීමට පැවති රජයන් හෝ පවතින රජයන් මගින් විටින් විට පියවර ගනු ලැබුවද අදටත් සෑම ශේෂ්ත්‍රයකම පාහේ මෙම වැටුප් විෂමතාවයේ ගැටලු එලෙසම පවතින. ඒ අතුරින් විශේෂයෙන්ම රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ට උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරලීම උදෙසා
27 යන්න ඉස්සෙල්ලා මෙතුමාම ගත්තා ගරු කථානායකතුමනි, ඉරාන ජනාධිපතිගේ අභාවය පිළිබඳව ශෝක යෝජනාවක් ඔබතුමා ගෙනාවා. මම යෝජනා කරනවා මේ පාර්ලිමේන්තුවේ ඊයේ දවසේ අපි අග්‍රාමාත්‍යතුමා විසින් ශෝක දිනයක් බවට ශ්‍රී ලංකාවේ පත් කරා. එතුමා තමයි මං හිතන්නේ ලංකාවට අවසානය ආපු රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් නායකයා. එතුමා අපේ උමාඔය ව්‍යාපෘතිය සම්පූර්ණ අවසන් කරන්න අවශ්‍ය කටයුතු කරලා ඒක විවෘත කිරීමටත් ආවා. ඒ නිසා අපි යෝජනාවක් කරනවා මේ පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් යෝජනා කරනවා, ඊට පස්සේ වැඩ කටයුතු වලට යන් කියලා.
රජයේ විවිධ සේවාවන්හි පවතින වැටුප් විෂමතාවයන් අවම කිරීමට පැවති රජයන් හෝ පවතින රජයන් මගින් විටින් විට පියවරු ගනු ලැබුවද අදටත් සෑම ශේෂ්ත්‍රයකම පාහේ මෙම වැටුප් විෂමතාවයේ ගැටලු එලෙසම පවතිනවා. ඒ අතුරින් විශේෂයෙන්ම රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ට උද්ගත වී ඇති ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරලීම උදෙසා පහත සඳහන් ප්‍රශ්න මා යොමු කරමි. මධ්‍යම රජයේ රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී තනතුරුවල ඇති පොරප්පාඩු සංඛ්‍යාව කොපමණද? මේ වන විට ගැසට් කර ඇති රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සීමිත තරග විභාගය මගින් පිරවීමට අපේක්ෂිත පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද? 2027 වැනි දින ගැසට් කරන ලද කළමනාකරණ සේවා නිලධාරී විවෘත තරග විභාගයේ පැවැත්වීමට රජය අපේක්ෂා කරන්නේ කවදාද? පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී තනතුරු සඳහා ඇති පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් පළාත් වශයෙන් කොපමණද? සියලු පළාත්හි මෙම තනතුරට අදාළ පුරප්පාඩු විවෘත සහ සීමිත තරග විභාග ඔස්සේ සම්පූර්ණ කිරීමට රජය අපේක්ෂා කරන්නේ කවදා වන විටද? ඒ සඳහා මේ වන විට පියවරගෙන තිබේද? රාජ්‍ය සේවයේ MN2 සහ MN3 වැටුප් කේත යටතේ සේවය කරනු ලබන නිලධාරීන් අතර සැලකිය යුතු වැටුප් විෂමතාවයක් පවතින බව රජය පිළිගන්නේද? එසේනම් එම විෂමතාවයන් අවම කිරීම සඳහා යම් පියවරක් ගන්නේද? රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන් වශයෙන් කටයුතු කරන උපාධියක් රහිත පිරිස් MN3 වැටුප් තලයෙහි සහ උපාධිය සහිත කළමනාකරණ සේවා නිලධාරීන් MN4 වැටුප් තලයේ පිහිටුවීමට නොහැකි වන්නේද? දැනට පවතින රාජ්‍ය කළමනාකරණ සේවා ව්‍යවස්ථාව අනෙකුත් සේවාවන් පරිදි 2006/1 දින දක්වා පෙරදාතම් කිරීමට නොහැකි වන්නේ මන්ද? වෙනත් සේවාවන්වල එසේ සිදු වුණා නම් ඇයි මේ සේවාවෙත් ඒ පෙරදාතම් කිරීම කරන්නට බැරි? ඉල්ලීමක් කරන එක එලෙස ඉෂ්ට කරන්නයි කියලා. මේ තුළින් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී සේවයේ වසර ගණනාවක් සේවයේ යෙදී සිටින අයවලුන්ට අසාධාරණයක් සිදු ඇති බව රජය පිළිගන්නේද? එසේනම් ඒ සඳහා රජය ලබා දෙන විසඳුම් කවරේ? රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරී තනතුරේ උසස් වීම් ලබා ගැනීමට නව සේවා ව්‍යවස්ථාව අනුව වසර 10ක් රැඳීමට සිදුවීම අසාධාරණ බව රජය පිළිගන්නේ. මෙම තනතුරේ සුදුසුකම් සහිත නිලධාරීන්ට මීට පෙර පැවති ආකාරයට විභාග ක්‍රමයේ ඔස්සේ උසස් වීම් ලබා ගැනීමේ ක්‍රමවේදය යලි ක්‍රියාත්මක කළ නොහැක්කේ මන්ද? ඊට පවතින බාධා කවරේද? මම මේ ඉදිරිපත් කරේ විශේෂයෙන්ම කළමනාකරණ සේවයේ නිලධාරීන් මුහුණ දෙන බරපතල ගැටලුවක්. මේ පිළිබඳව රජයෙන් විධිමත් පිළිතුරක් මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙමි. ස්තුතියි.
ගරු කතානායකතුමනි, අපි ඉදිරියේදී පිළිතුරක් ලබා දෙන්න.
අනුර දිසානායක මැතිතුමා, අතුරලිය රතන ස්වාමීන් වහන්සේ, අනුර දිසානායක මැතිතුමා.
හරි, මම හාමුදුරු මත ඇවිල්ලා මයික්. කතානායකතුමනි, මේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට මෙහිම ස්තුතිවන්ත වෙනවා. ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය පරිපාලන නියුක්තිය වන ග්‍රාම නිලධාරීන්ට තමන්ගේ ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම හේතුවෙන් මතුවේ ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කරමි. ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය පරිපාලන නියුක්තිය වන්නේ ග්‍රාම නිලධාරියයි. ඔහුගේ සේවාවන් ජනපිරිසගේ බොහෝ කටයුතු සමග බැඳී පවතිනවා. පමණක් නොව පුරවැසි ජීවිතයට අදාළ බොහෝ රාජකාරී කටයුතු වල ආරම්භය සිදුවන්නේ ග්‍රාම නිලධාරියා මගිනි. පැය 8ක කාලයකට සීමා වූ පරාසයක ග්‍රාම නිලධාරීන් සේවාව අදාළ රාජකාරී විහිදී පවතිනවා. මරණ රාජකාරී මෙන්ම හදිසි ආපදාවලට අදාළ රාජකාරී ගතොත් ඒ පිළිබඳ කාල සීමා නිර්ණයක් කළ හැකි වන්නේ නැහැ. සහන සේවාවද ඇතුළත්ව ජන ජීවිතයට බැඳුණු අත්‍යවශ්‍ය සේවාවන් රැසක් ඉටු කරනු ලබන ග්‍රාම නිලධාරීන්ගේ සේවාව පැනන ගිය ඇති වෘත්තීය ගැටලු දිගු කාලයක් පුරා නොසිඳීම හේතුවෙන් එම සේවාවට අදාළ වෘත්තීය සමිති සියල්ල ඒකාබද්ධ වෙමින් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මේ ගැටලු අතර ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත නොවීම, අනන්‍ය වැටුප් තලයක නොතිබීම, දීමන ලබා නොදීම මෙන්ම රාජකාරී කටයුතුවලට අයිති බලපෑම් සිදුවීම ආදිය විසින් ඔවුන් විසින් සඳහන් කළ කොට තිබෙනවා. පසුගිය දමේ වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අධ්‍යයත් කර තිබූ අතර මැයි 17 දින සිට ජූනි 2 දක්වා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිරතව සිටිනවා. යමෙකින් මේ අතරතුර පිළිගත හැකි විස්තුමක් නොදල හොත් ලබා දෙන අසමත් වූත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරන බවට ඔවුන් අනතුරු අඟවා තිබෙනවා. මේ අනුව විසඳුම් නොලැබෙනු ග්‍රාම නිලධාරීන් වෙතින් මහජනතාවට ඉදිරි සේවාවන් මුළුමනින්ම නොලැබී යාමේ තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. මේ තත්ත්වය තුළ පහත ගැටළු වල ගරු අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙනවා ඇතැයි බලාපොරොත්තු වෙනවා. ග්‍රාම නිලධාරී සේවාවට අදාළ වෘත්තීය සමිති විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවටත් විසඳුම් නොලදොහොත් ඒවා ත්‍රීව්‍ර විය හැකි බවටත් ආණ්ඩුවට දැනුවත් කරලා තිබෙනවද මේ තත්ත්වය අකුරට වැඩ කිරීමෙන් ඔබට ඉස්සරහට යන්න තිබෙන බව. එසේනම් මෙම ගැටළු සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති සමග සාකච්ඡා ආරම්භ කොට තිබේද? නොතිබේ නම් ඒ මන්ද? සාකච්ඡා පැවැත්වත් නම් ඒ වගේ ප්‍රගතිය කවරේද? විශේෂයෙන් ග්‍රාමීය දිළු ජනතාවද ඇතුළත් ග්‍රාම නිලධාරී සේවාවන් ලබන මහජනතාව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් පත්විය හැකි තත්ත්වය පිළිබඳ ආණ්ඩුවට අවබෝධයක් තිබේද? එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මීට අදාළ ගැටළුකාරී තත්ත්වයේ විසඳීමට කඩිනමින් පියවර ගනු ලබන්නේද? ඒ සඳහා වන කාල රාමුව කුමක්ද කියලා ගරු අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමැති. බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, අනුර කුමාර දිසානායක මන්තුමාගේ ප්‍රශ්නට පිළිතුර. ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ 20/24/5 සහ 20/24/5/11 දිනෙති DPA මගින් ග්‍රාම නිලධාරී වෘත්තීය ක්‍රියාමාර්ග මාර්ග නිරත වන බව දන්වා ඇත. ඔහු ඔබතුමාගේ කාරණාවේදී අපි ඒ පිළිබඳව රජයට අවධානය යොමු කරලා තියෙනවා. අපි ඒ පිළිබඳව අවබෝධයෙන් ඉන්නවා. ඒකට ගත හැකි ක්‍රියාමාර්ග මේ වෙද්දිත් බොහෝමයක් අරගෙන තියෙනවා සහ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මින් පෙර මෙම ගැටළු සම්බන්ධ අවස්ථා කීපයේදී ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වා ඇති අතර 2024/3/14 වන දින රාජ්‍ය පරිපාලන සුදෙස් කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමත් මමත් අදාළ නිලධාරී ඒ වගේම වෘත්තීය සංගම් නියෝජිතයන් කැඳවා එහි ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව හා ග්‍රාම නිලධාරී දීමනා ඉහළ නැංවීම සම්බන්ධයෙන් මේ නියෝජිතයන් සමග සාකච්ඡා කරන ලදී. 2024/5/20 වන දින ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයන් සමග රාජ්‍ය පරිපාලන සුදෙස් කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් නිලමැදුර පරිසරයේ සාකච්ඡාවක් පැවැත්තිය. එහි පහත සඳහන් කාරණා පිළිබඳව අමාත්‍යංශය විසින් ගෙන ඇති පියවරයන් අදාළ නියෝජිතයන්ට දැනුවත් කළා. ග්‍රාම නිලධාරී ව්‍යවස්ථා ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ කෙටුම්පත රාජ්‍ය සේවා කොමිසමට අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව. ගරු කථානායකතුමනි, මේක ලොකු ජයග්‍රහණයක්, අනාදිමත් කාලයක සිට තිබුණු ගැටලුවක්, ප්‍රශ්නයක්. ගරු අග්‍රාමාත්‍යතුමත් මමත් අමාත්‍යංශයත් මේ කැබිනට් මණ්ඩලයත් මේ රජයත් මැදිහත් වෙලා මේ වෙද්දිත් මෙහි කෙටුම්පත් සකස් කරලා රාජ්‍ය සේවා කොමිසමට යවලා තියෙනවා. ඒ ක්‍රියාවලිය සිදුවෙන්නේ මං හිතන්නේ ඊට පස්සේ තමයි ගොඩක් මේ ප්‍රශ්න ගැටලු මතුවලා තියෙන්නේ. මේ කාරණාව සිදුවෙමින් පවතිද්දී දැන් අපිට රාජ්‍ය සේවා කොමිසමෙන් ඒ පිළිබඳව අනුමැතිය ලැබුණම ඉතුරු දේ කරන්න පුළුවන්. අනන්‍ය වැටුප් තලය ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. මේ පිළිබඳවත් අපි ඔවුන්ට දැනුවත් කරලා තියෙනවා. අපි අධිකරු ජනාධිපතිතුමාටත් අමාත්‍ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා. ග්‍රාමාත්‍යතුමත් මමත් අපි කරන ඉල්ලීම අහුම්කම් දීලා අනුමැතිය ලබා දීම පිළිබඳව. දැනටත් අමාත්‍යංශ අනුමැතිය ලැබිලා තියෙනවා ඔවුන්ගේ දීමනා දෙගුණයකින් වැඩි කරන්න. සමහර දීමනා ටිකක් කියන්න පුළුවන් ලයිස්තු තියෙනවා. අනන්න වැටුප් තලයේ ලබා දීම සඳහා අමාත්‍යාංශ අනුමැතිය ලැබිය ඇත. මම මේ උත්තරයටයි පිළිතුරු දෙන්නේ කතානායකතුමනි. අපට ඕන නම් අමතර ප්‍රශ්න අහද්ද උත්තර දෙන්න පුළුවන්. වඩාත් කාර්යක්ෂම හා ඵලදායි මහජන සේවාවක් පවත්වා ගැනීම සඳහා ග්‍රාම නිලධාරී දීමනා ඉහළ නැංවීම පිළිබඳව 2024/03/11 අමාත්‍ය මණ්ඩලයේ තීරණය මගින් අනුමැතිය ලබා දී ඇති බවත් දන්නලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ ඔව්. ග්‍රාම නිලධාරී තනතුර සඳහා ගරු අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති යෝග වැටුප් ව්‍යුහයේ ඇතුළත් කර ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථා සංග්‍රහය කෙටුම්පත සකස් කර 2024/05/15 ගරු කතානායකතුමනි 17 වෙනිදා තමයි උන් වෘත්ති ක්‍රියාමාර්ග වලට වෙන්නේ. නමුත් අපි 15 වෙනිදා වෙද්දී දිනැති අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිසමට ඉදිරිපත් කරලා තිනවා. එබැවින් මෙම දීමනා සංශෝධනය සඳහා අවශ්‍ය පියවරගෙන ඇති බැවින් ග්‍රාම නිලධාරී ප්‍රධාන ගැටළු සඳහා මේ වෙන විට විසඳුම් ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මේක කියන්නට ඕනා මේ පිළිබඳව විශේෂයෙන්ම සාධනීය මැතිතුමතුරු ගණනාවක් කතා කරා දුරකථනයෙන් කතා කරලා මේ ග්‍රාම නිලධාරීන්ගේ වටිනාකම වැදගත්කම අඳුනගත්තු අපි රජයක් විදිහට ග්‍රාම නිලධාරීන් 1942 ගරු කතානායකතුමනි අලුතෙන් බඳවාගෙන පුරප්පාඩු සපයා පුරවලා ග්‍රාම නිලධාරී සේවයට ඇතුල් කරන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒ ග්‍රාම නිලධාරී බඳවගත්තී ඒ දුෂ්කර ප්‍රදේශයන්වල ග්‍රාම සේවා කොට්ටාස වලටම ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුලින්ම බඳවගෙන නැවත අනාගතයේදී පුරප්පාඩු ඇති නොවන විදිහට ඔවුන්ට රාජකාරිමේ ගැටලු ඇති නොවන විදිහට ඒ වගේම ඔවුන්ගේ වියහියදන් අඩු වෙන ආකාරයට අපි වැඩ කරලා තියෙන බවත් ප්‍රකාශ කරන්නට කැමැති.
අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ. ගරු කතානායකතුමනි මම මේ අවස්ථාවේදී විශේෂයෙන් මෙවැනිට ලාභ ලබන රාජ්‍ය ආයතන ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් විකිණීමට රජය තීරණය කර ඇති බව දැනගන්නට තියෙනවා. මේ රජයට රාජ්‍ය ආයතන ලෙස විකිණීමට ජනමතයක් තියෙනවද කියන ප්‍රශ්නය පැන නැගිලා තියෙනවා. දැනටමත් ඔබතුමන්ලගේ සම්දානයේ නායකතුමා ප්‍රශ්න කරලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රගතිශීලී දේශප්‍රේමී ජාති මාමක රට රකින දේශද්‍රෝහි රනිල් පරාජය කරන්න පෙළ ගැහිච්ච ඒ මහා ජාතික බලවේගය අද සම්පූර්ණ මේ කරන දේශද්‍රෝහි වැඩ ටික අද අනුමත කරමින් ඉන්නවද කියලා ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් පැනනගිලා තියෙනවා. විශේෂයෙන්ම ඔබතුමන්ලා හිතන්න එපා මේ රටේ ඇස්සැරිච්ච ප්‍රබුද්ධ ප්‍රගතිශීලී ජනතාවක් ඉන්නවා. ඔබතුමන්ලා හිතන්න එපා ඉදිරියේ පාරට බහැලවත් යන්න පුළුවන් වෙයි කියලා. ඒ කියන්නේ මේ මහා මෝඩ රැලි නෙවෙයි. ඒ තරම් ජාතික අපරාධයක් දැන් කරමින් ඉන්නේ. සරල උදාහරණයක් රටේ තියෙන එකම ටෙලිකොම ආයතනය අද විකිණීමට තීරණය කළා තියෙනවා 95% දැනටම 145% දීලා මොකද්ද කොන්දේසි රජේස් කොටස කොච්චරද අවුරුදු කීයද කොච්චර ඩොලර් ලැබෙනවද මේ කිසිවක් පිළිබඳව රට දන්නේ නැහැ. ඒ නිසා දැන් ඔබතුමාලා දන්නවා ජනාධිපතිවරණයක් එනවා කියලා අපි හැමෝම දැන් දන්නවා. ආයි කිසිම කෙනෙකුට නිවැරදි කරන්න බැරි විදියට මේ තීන්දුව ගත්තම රට විශාල අර්බුදයකට යනවා. ඔබතුමන්ලා ඡන්දයක් තියලා රනිල් මහත්තයා දිනවල ඊට පස්සේ ඕන මගුලක් කරගත්තට අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කරන්න රනිල් මහත්තයා දැන් දිනවනවා කියලා තියෙනවනේ. ඒ විදිහටම දිනවල ඉවරලා ඕන තීන්දුවක් ගන්න. ඒ අනුව පහත සඳහන් ප්‍රශ්නවලට ඔබතුමන්ලා උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැනට විකිණීමට නියමිත රාජ්‍ය ආයතන තුල ලාභ ලබන රාජ්‍ය ආයතන කීයක් තියෙනවද? රක්ෂණ සංස්ථාව ලාභ ලබන ආයතනයක් අපේ දැනීමේ හැටියට ඒක නඩු කියලා පෙරදිච්ච එකක්. උදේක කලින් රනිල් මහත්තයා කාලේ ජනාධිපතිතුමා කාලේ විකුණන්න හැදුව එක නවත්තලා තියෙනවා. ඊළඟට රාජ්‍ය ආයතන විදේශීය සමාගම් ලබා දීමේදී ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් ඇතුළත් වන්නේද? මොකද්ද රාජ්‍ය ආයතන අනුසතු කරද්දී විකුණද්දී විදේශ රටකට විකුණද්දී කාට හරි විකුණද්දී තියෙන ජාතික ප්‍රතිපත්තිය මොකද්ද? එහෙම එක හදලා තියෙනවද? කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ටෙලිකොම් සමාගම සම්පූර්ණයෙන්ම විදේශ සමාගමට ලබා දීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පිළිගන්නේද? රක්ෂණ සංස්ථා විකිණීමේදී විකිණීමට නොහැකි විටක අධිකරණයෙන් තීරණයක් ලබා දී තිබියදීත් යලිත් එය විකිණීමට තීන්දුව ගැනීම නීති විරෝධී ක්‍රියාවක් නොවන්නේද? ඒ අනුව රක්ෂණ සංස්ථා විකිණීම රටේ බලවත් අර්බුදයකට තුඩු දෙන බව පිළිගන්නේද? ශ්‍රී ලංකාව සතු එකම ගුවන් සමාගම වන ශ්‍රී ලංකා එයාර්ලයින් සමාගම විකිණීම සඳහා රජය අනුගමනය කිරීමට යෝජිත ප්‍රතිපත්ති මොනවාද? අපි අහන්නේ යාලංකාක දෙනව නම් අවුරුදු කීයද, මොකද්ද ප්‍රතිපත්තිය, මොන කොන්දේසි යටතේද, කොහොමද දෙන්නේ කියන එක පිළිබඳ අදහසක් දෙන්න කියලා.
ඔන්ලයින් වීසා ලබා දීම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. ඒක මම දැනගන්න කැමතියි කැබිනට් එකේ සීලු දෙනා විරුද්ධතා තිබුණද? සීලු දෙනා සාදු කියලා එක පිළිගත්තද? ඒක රටේ මේ ඩොලර් ප්‍රශ්නේ විසඳන්න මාර උත්තරයක් වෙනවද කියලා දැනගන්න කැමතියි. එම කැබිනට් අනුමැතිය ලබා ගැනීමේදී කිසිවෙකුගෙන් විරෝධයක් එල්ල වූයේද නැද්ද කියලා අපි දැනගන්න කැමතියි. මොකද අවංක එක මිනිහෙක් හරි හිටිනා ඒක අපට වැදගත් නිසා. බොහොම ස්තුති කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, අපි පිළිතුරක් ලබා දෙන්නම් මේ සම්බන්ධයෙන්. මම පුදුම වෙන්නේ මේ අපේ ස්වාමීන් වහන්සේ හැම වතාවකම ඡන්දයක් ලං වෙද්දී විවිධ ප්‍රායෝගික නොවන ජනප්‍රිය වෙන්න පුළුවන් මාතෘකා මෙතෙන්ට ගේනවා. මේ පිළිබඳව නිවේදන නිකුත් කරේ මීට අවුරුදු දෙකකට විතර කලින් පාර්ලිමේන්තුවටත්, ඒ වගේම ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශන තුලත්, අයවැලේකන තුලත් අපි ඉදිරිපත් කරා. එයින්ද මේ අදාළ කාරණයට පිළිතුරක් ලබා දෙන්නම්. හැබැයි මේක සංගවන්න දෙයක් නැහැ. මේ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරලා තියෙන අවශ්‍ය කරුණු ටික අපි ඉදිරියේදී දැනුම් දෙන්න.
හරි, බොහොම ස්තුතියි. නිමර්තේටි සමත්තම.
ගරු කතානායකතුමනි, ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. මට විශේෂයෙන්ම අපේ කෘෂිකර්ම ඇමතිතුමාටත් වෙළඳ ඇමතිතුමාටත් යොමු කළ යුතු කරුණක් තිබෙනවා. පසුගිය කාලය තුළ අපි දන්නවා අපේ රටේ එළවලු නිෂ්පාදනයේදී සහ ඊළඟට පාරිභෝගික ජනතාවට විශාල වශයෙන් අධික මිලක් දීලා තමයි තමන්ගේ පරිභෝජන අවශ්‍යතාවය ඉටු කරගත්තේ. කැරට් වගේ එළවලුවක් කිලෝ එකක් රුපියල් 3000ට ගියා ගරු කතානායකතුමනි. අපි දන්නවා අර්ථාපල් නිෂ්පාදනයේදී ගත්තම මේ එළවලු නිෂ්පාදනයේදී අර්ථාපල් නිෂ්පාදනයේ තමයි ගොඩක්ම අමාරු. අල හොණ්ඩර එකක් රුපියල් 35000ක් වෙනවා ගරු කතානායකතුමනි වෙළඳපොළේ. අල හොණ්ඩර එකක් නිෂ්පාදනය කරන්න යොදවන පිරිවැය ඉතා බරපතලයි. ගොවියෝ ඉතාම අපහසු තත්ත්වයක ඉන්නේ. මම නුවරළි දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ගොවි පරම්පරාවෙන් ආපු කෙනෙක් නිසා මේ වෙනකොට නුවරළි දිස්ත්‍රික්කයේ තුල වගේ මම හිතන ඌව පළාතෙත් ගොවි ජනතාව ඉතාම අමාරු අමීරි දුෂ්කරතා ගොඩකට මුහුණ දීලා අර්ථාපල් ඉඳලා ඒ අර්ථාපල් වල අස්වැන්න මේ මොහොත වෙනකොට නෙළමින් ඉන්නවා. මේ අර්ථාපල් අස්වැන්න නෙළන මොහොත වෙනකොට අපි දන්නවා ගරු කතානායකතුමනි, අපි පිටරටවල් වලින් ගොඩක් මේ අර්ථාපල් ආනයනය කරනවා. ඒ අර්ථාපල් ගුණාත්මක භාවයේ පැත්තෙන් ගත්තම ඉතාමත්ම අපේ පරිභෝජනයට ඇතැම් විටක නුසුදු තත්ත්වයක තිබෙන අර්ථාපල්. මම තව කරුණක් ගරු කෘෂිකර්ම ඇමතිතුමනි මම අනාවරණය කරනවා. මට යම් පමණක ලැබිච්ච තොරතුරු ප්‍රමාණයක් විශේෂයෙන්ම CID එකේ මාතෘරුන්ටත් මේක වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ මෑත කාලයේ කුඩු ජාවාරම සහ අයිස් ජාවාරම් සහ විස මත්ද්‍රව්‍ය හඹාගෙන ගිහිල්ලා එයයි අත්අඩංගුවට ගැනීමේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරනවා විශේෂයෙන් පොලිස් ඇමතිතුමා. පකිස්තානයෙන් ගෙන එන අර්ථාපල් වල කුඩු ජාවාරම හරි අපූර්වට සිද්ධ වෙනවා. ලංකාවට ගෙන එන පරිභෝජනයට ගන්නා අල අර්ථාපල් ඇතුලේ කුඩු සහ අයිස් තැන්පත් කරලා ලංකාවට ගෙන එන ජාවාරපත් තිබෙනවා. ඒ වගේ මේ අර්ථාපල් ආනයනය කරන ක්‍රියාන්විතය ඇතුලේ මෙන්න මේ කියන කුඩු ජාවාරම සහ වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා සාර්ථක ලෙස කෙරෙනවා කියන තොරතුරු අපට ලැබිලා තිබෙනවා. ඒ නිසා ගරු කෘෂිකර්ම ඇමතිතුමනි, ගරු වෙළඳ ඇමතිතුමනි, ඔබතුමන්ලා දෙපළගෙන් මම ඉල්ලනවා විශේෂයෙන්ම අපේ රටේ ගුණාත්මක භාවයෙන් නිෂ්පාදනය කරන අර්ථාපල් ගොවියා රකින්න එක අපේ අංක එකේ කාර්යභාරයක්. ඒ නිසා මේ නුවරළි දිස්ත්‍රික්කයේ ඇතුළු අනෙකුත් පළාත්වල අර්ථාපල් නිෂ්පාදනය කරන ගොවියා රැකගැනීමේ අරමුණින් ඔබතුමන්ලට මම යෝජනා කරනවා විශේෂයෙන් පාරිභෝගිකයත් සුරකින විදියට. අපි දන්නවා මේ වෙනකොට පාරිභෝගිකව රුපියල් 350-400 දීලා තමයි ආනයනික අර්ථාපල් පරිභෝජනයට ගන්නෙ. හැබැයි ඒ නුසුදුසු පරිභෝජනයට නුසුදුසු අර්ථාපල් කිලෝ එක රුපියල් 350-400ක් දීලා අරගෙන පරිභෝජනය කරනවා. හැබැයි අපේ රටේ ගුණාත්මක භාවයට යටත්ව නිෂ්පාදනය කරන අර්ථාපල් කිලෝ එක 150-100ට දෙන්න බෑ. අද කවුරුත් පාරිභෝගිකයෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ රුපියල් 100-150ට අර්ථාපල්. ඒ නිසා මේ ආනයනික අර්ථාපල් වලට නැවත වතාවක් යොදවා ඇති බද්ද වැඩිකොට අපේ පැත්තෙන් ගත්තොත් මේ නිෂ්පාදන කරන ගොවියා රකින්න එකත් ඒ ගොවි නිෂ්පාදනය හරහා පාරිභෝගිකයන්ට ප්‍රමිතිකින් යුතු ගුණාත්මක භාවයෙන් යුතු අර්ථාපල් පරිභෝජනය සඳහා ලබා දෙන වැඩසටහනක් වැඩපිළිවෙලක් දැනටමත් තිබෙනවා. ඒ නිසා මගේ ඉල්ලීම වෙන්නේ ගරු කතානායකතුමනි මෙන්න මේ කියන නව බද්දක් පනවලා ඒ ආනයනික අර්ථාපල් වලට නව බද්දක් පනවලා විශේෂයෙන්ම අපේ මේ පළාත්වල අර්ථාපල් නිෂ්පාදනය කරන ගොවියා සුරකින්නේ වෙළඳපොළ සුරකින්න කියන ගෞරවණීය ඉල්ලීම තමයි මම ඔබතුමන්ලාගෙන් කරන්න ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි.
විපක්ෂ නායකතුමනි.
ගරු කතානායකතුමා පොඩි වෙලාවක් තිබෙන නිසා මම ගරු බන්දුල ගුණවර්ධන අමතතුමාගේ අවධානයට යොමු කරනවා ගැටලු දෙකක්. මම ඔබතුමාගෙන් මේ මොහොතේම උත්තර බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ සානුකම්පික අවධානය යොමු කරන්න කියලා මම යෝජනාවක් කරනවා. ගරු බන්දුල ගුණවර්ධන අමතතුමනි, අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු භාරව ඉන්න අත වශයෙන් 2013 වෙනකොට 2064ක පිරිසක් බඳවාගෙන තිබෙනවා. හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුවට නෙවෙයි, පොලිස් දෙපාර්තමේන්තුවට. අත වශයෙන්ම මේ අයට ගෙවන්නේ පැය 8ක සේවා කාලයක් වෙනුවෙන් දිනකට 250යි. එහෙනම් දින 30ක් වැඩ කරොත් 7500ක් පමණ සෑම මාසකම ගෙවිය යුතුව තිබුණත් සමහර දවස්වල 31 වෙනිදා වෙනකොට ගෙවීම් කටයුතු කරෙන්නෙත් නැහැ. දැන් මේ අය වසර 10කට අධික කාලයක් සේවයේ නිරත වන කණ්ඩායමක්. මේ අය ස්ථිර කරන්නට කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් අමතිතුමා උත්සාහයක් තියනවලු මේ රැකියා ලක්ෂ්‍ය වැඩසටහන යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවයට බඳවා ගන්නු පිරිස් මේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන්ගේ කර්තව්‍ය ඉෂ්ට කිරීම සඳහා යොදවනවයි කියන ආරංචිය ලැබිලා තිබෙනවා. ඉතින් මම ඔබතුමාට යෝජනා කරන්න කැමති වසර ගණනාවක් අත වශයෙන් මේක තාවකාලික පිළියමක් හැටියට ආරම්භ වුණේ මගේ පියා ජනාධිපතිවරයාව සිටින කාලේ. ඉතින් අත වශයෙන්ම වසර ගණනාවක් මේ සේවාව කරලා අත වශයෙන්ම 7500ක සොච්චමකටයි මේ අය මේ සේවාව කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ අය වෙනුවෙන් රජයේ අවධානය යොමු කරලා එක්කෝ වන්දියක් ලබා දීලා ඉවත් කිරීම, එහෙම නැත්නම් සේවයේ ස්ථිර කිරීම මොනයම් හෝ සාධනීය ක්‍රියාමාර්ගයකට ප්‍රවේශ වන්නේ කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම මේ මොහොතේම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මගේ අරමුණ විශේෂයෙන්ම මේ ගැටලු පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒකට යම් කිසි සාධනීය විසඳුමක් ලබා ගැනීම. දෙවෙනි කාරණාව අපේ බන්දුල ගුණවර්ධන අමතතුමනි, 2016 වසරේ සිට රියදුරු පුහුණු උපදේශක විභාගය සහ 2022 වසරේ පැවති රියදුරු පුහුණු උපදේශක සහකාර ඒ විභාගයේ සමත්ව ඇති පිරිසට මේ මොහොත වෙනකන් රියදුරු උපදේශක බලපත්‍ර ලබා දීලා නැහැ. ඒ නිසා රියදුරු පාසල් පවත්වාගෙන යෑම ඒ අපේක්ෂිත පිරිසට අපහසු වෙලා තිබෙනවා. ඔබතුමා දන්නවා මේ අය මේ කරන්නේ ස්වයං රැකියාවක්, ව්‍යාපාරයක්, ව්‍යවසායකින් හැටියට. මම හිතන්නේ රජයට බරක් නොවන ආදායම් උත්පාදන වැඩසටහනක්. ඒ පිළිබඳව විශේෂයෙන්ම මම ඔබතුමාට කියන්න කැමති මේ රියදුරු පාසල් විසින් රියදුරුන් පුහුණු කිරීමට යොදා ගන්නා බස් රථ සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී පළාත් මගින් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැහැ. මේ නිසාම රියදුරු පාසල් හිමියන් අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම රියදුරු පාසල් නියාමනයේදී මෝටර රථ පරීක්ෂකවරුන්ට ලබා දී ඇති අසීමිත බලය රියදුරු පාසල් වලට ඒ ක්‍රියාකාරීන්ට අයිතිකරුවන්ට හිරිහැරයක් වනසේ භාවිතා කරන බවටද දැනගන්න ලැබිලා තිබෙනවා. ඒ වගේම නීත්‍යානුකූල නොවනන්දමින් පවත්වාගෙන යන රියදුරු පාසල් තිබෙන බවටත් අපිට ආරංචි ලැබිලා තිබෙනවා. එසේ සිදුවහොත් එයින් සිදුවන්නේ රජයට ලැබිය යුතු ආදායම් අහිමිවීමක් බව කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමති. විශේෂයෙන්ම වාර්ෂික ව්‍යාපාර බදු, රියදුරු පාසල් බලපත්‍ර ගාස්තු, රියදුරු පුහුණු උපදේශක බලපත්‍ර, අලුත් කිරීමේ ගාස්තු, ආදායම් බදු වැනි දේ. ඒ නිසා මම යෝජනා කරන ඔබතුමාට මේ කරුණු කාරණා පිළිබඳ තොරතුරු සහ தත්ත සියල්ලක්ම සමස්ත ලංකා රියදුරු පාසල් හිමියන්ගේ ජාතික සංගමෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒ ටික ඔබතුමාට ලබා දෙන්නම්. මේවා හැන්සත්ගත කරන්න, සභාගත කරන්න. මේ ප්‍රශ්නය ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරලා එයට නිසි විසඳුමක් ලබා දෙන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා, මේ සභාවේ මං හිතන්නේ අවස්ථාවන් ගණනාවකදී ඔබතුමාගේ උපදේශක කාර්යක සභාවෙත් මම අර 465 දෙනෙකුගේ ප්‍රශ්නයක් මතු කරා. හැමදාම ඔබතුමා උත්තර දීලා තියෙන්නේ ඔව් කෙරෙනවා කරනවා යනාදී වශයෙන්. මේ ප්‍රශ්නය තමයි උපාධි පත්වීම් මං හිතන්නේ 55,000 හෝ 60,000 ලබා දෙන අවස්ථාවේදී මේ 465 දෙනෙකුගේ ලිපි ද්‍රව්‍යවල අඩුපාඩුකම් විශේෂ මේ නිලධාරීන්ගේ මට්ටමින් සිදු වුණු නිසා මේ 465ට පත්වීම් ලැබිලා නැහැ. ඉතින් මම ඔබතුමාගේ උපදේශක කාර්යක සභාවට ඇවිල්ලා මේ ගැන කතා කරා. මේ පාර්ලිමේන්තුවෙත් මම අනන්තවත් මේ ප්‍රශ්නේ මතු කරලා තියෙනවා. ඔබතුමත් ඒකට ධනාත්මක උත්තර දීලා තියෙනවා. හැබැයි වැඩි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඒක ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. මේ 465 දෙනාටත් ඒ උපාධි පත්වීම් ටික ඒ අඩුපාඩුකම් નિවැරදි කරගෙන ලබා දෙන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
ගරු කථානායකතුමනි, අපේ නිමල් පියතිස්ස මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කර කාරණේ පිළිබඳව අපි දැන්ටමත් අවධානය යොමු කරලා තිබෙනවා. මේ එක වෙලාවක මම පිළිගන්නවා රුපියල් 3000ටත් කැරට් ගියා, එළවලු මිල ගියා. අපි දිගින් දිගටම ඒ පිළිවෙන් බැනුම් ඇහුවා. අපි වැඩපිල්ලක් හැදුවා නැවත එළවලු වගා කරන්න. ඊට පස්ව දැන් ඒ වගාව සාර්ථක වෙලා මිල ඉතාමත් අඩු මට්ටමකට ආවා. ගොයින්ට සාධාරණ මිලක් ලැබෙන්නේ නැතිත් එකටම පත් වුණා. ඉතාමත් අවම මිලකට එළවලු ආවා. අර වැඩි වෙච්ච කාලේ කතා කරාට අඩු වෙච්ච කාලේ කවුරුත් ඒ පිළිබඳව කතා කරේ නැහැ. ඉතින් මේක පාරිභෝගිකයා සහ ගොවියා අතර තිබෙන ප්‍රශ්නයක්. අපි දැන් අර්ථාපල් වලත් ඒකම තමයි තත්ත්වය. අර්ථාපල් නිෂ්පාදන වියදමේ වැඩිවීමක් අපේ තියෙනවා. ඒක නිසා තමයි අපිට පිට රටින් ගේනේවත් එක්ක තරම් කරන්න බැරි වෙලා තියෙන්නේ. තාමත් අපිට අවශ්‍ය බීජ අර්ථාපල් වැඩි ප්‍රමාණයක් අපි පිට රටින් ගේන්නේ. ඒ සඳහා දැන්ටමත් අපි SMP ව්‍යාපෘතිය හරහාත් වැඩපිළිවෙල රාශියක් සකස් කළ තියෙනවා ලංකාව තුළම බීජල නිෂ්පාදනය කරගන්න. එහෙම වුණොත් අපිට මේ පිට රටින් ගේන එකත් එක්ක තරඟයක් දෙන්න පුළුවන්. බීජාල වලට තමයි වැඩිම මුදලක් යන්නේ. වගේම අපිට අනිත් බීජවලට වැඩිය විශේෂත්වය තමයි අපේ ලාංකේය ගොවියන් ලංකාවේ නිෂ්පාදනය කරන බීජාල වලට කැමැත්තක් තියෙනවා. ඒකෙන් වැඩි අස්වැන්නක් තියෙනවා, මිලත් අඩුයි. ඒක මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරගෙන යන තෙක් දැනට මේ ගොවින්ට යම් අසාධාරණයක් සිද්ධ වෙන බව අපි පිළිගන්නවා. ඒ වගේම තමයි මේ අල ගොවින්ට පමණක් නෙවෙයි අපේ ප්‍රමිත බණ්ඩාරත් එන්න කොහොමද මැතුමා අවස්ථා ගණනාවකදී ඉදිරිපත් කරා බීලුණු ගොවින්. බීලුණු වලත් ඒක තමයි තත්ත්වෙ තිබුණේ. දැන් බීලුණු රුපියල් 700 විතර ගියා. එතකොට අපි අමාත්‍යාංශයයි ඔක්කොම එකතු වෙලා පැත්තේ ගොවිනුත් උනන්දුනා. දැන් බීලුණු වගා කරන්න පටන් ගත්තා දඹුල්ල ප්‍රදේශ. දැන් අද වෙනකොට ඉන්දියාවේ තහනම් අයින් කරාට පස්සේ නැවත බීලුණු එන්න ගත්තා. දැන් තොග මිල රුපියල් 100ට අඩුවෙන් තියෙන. ඒ නිසා මම යෝජනා කරලා තියෙනවා කැබිනට් මණ්ඩලයට අපි මූල කැබිනට් අනුකමිටුවෙත් මේ පිළිබඳව කතා කරලා තියෙනවා මේ බීලුණු අල වගේ දේවල් වලට ස්ථිර බද්දක් පනවන්න. ස්ථිර බද්දක් එක දිගටම පනවන්න ඕනේ, ස්ථාවර මිලක් තියා ගන්නවා. එතකොට අවශ්‍ය වෙලාවක් තිබුණොත් අපිට හිඟයක් ඇති වුණොත් විතරක් එම බද්ද අඩු කරලා කටයුතු කරන්න පුළුවන්. ඒ බද්ද පැනවීමේදී ගොවියාගේ නිෂ්පාදන වියදම සැලකිල්ලට අරගෙන තමයි ඒ කටයුත්ත කරන්න වෙන්නේ. එතකොට බද්දෙන් අතිරේක ආදායමක් රජයට එනවා නම් ඒක වෙනත් ක්‍රමවේදයක් කරහා පාරිභෝගිකයාට ලබා දෙන වැඩපිළිවෙලක් සකස් කිරීමේ හැකියාව තියෙන නිසා පාරිභෝගිකයාත් ආරක්ෂා කරගෙන ගොවියත් ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ගොවියා ගොවිතැනින් ඉවත් වෙනවා. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි මේ එළවලු සම්බන්ධව බොහෝ කතා බහක් පසුගිය කාලේ පුරාවට තිබුණා. මේ එළවලු රටින් ගේනවා කියලා. බතල ගේනවා, කිරියල ගේනවා, මඤ්ඤොක්ක ගේනවා කියලා ඒක සම්පූර්ණ අසත්‍යක්. එළවලු කිසිවක් රටින් ගේන්නේ නැහැ. අපි රට යවනවා. මේ වර්ග සැලකිත ප්‍රමාණයක් අපි විදේශ වෙළඳපොළට යවනවා. නමුත් අපේ නිෂ්පාදන වියදමේ වැඩිවීම මත අපිට යම් ප්‍රමාණයකට විතරයි අවස්ථාව තියෙන්නේ. ඒව අඛණ්ඩවම අපේ කම්පැනි වලින් යවනවා. අපි මේ කිසිම දෙයක් රටින් ගන්නේ නැහැ. නමුත් මම පිළිගන්නවා අර්ථාපල් සහ බීලුණු කියන දෙකම අපි සැලකිත ප්‍රමාණයක් තාමත් රටින් ගේනවා. අපි දැන් බීලුණු වලට විකල්පයක් විදියට ගරු කථානායකතුමනි රතුළුණු වගාව ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලකුත් අපි දියත් කරනවා. මෙවන විට ඒ වැඩපිළිවෙල ආරම්භ කළා තිබෙනවා. අපිට අවශ්‍ය සියලුම රතුළුණු ටික මේ රටේ නිෂ්පාදනය කරගන්න.
අපි මුලින්ම මේක දැකලා මේ බීලූන් වල ප්‍රශ්නේ දැකලා මේ රටින් එන බීලූන් වල මිල අඩුවීම නිසාම අපි මුල් කාලෙම ආරම්භ කරා රතු ලුණු වගා ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් ඒ නිසා තමයි ගිය වතාවේ රුපියල් 700 විතර බීලූණු යනකොටත් රුපියල් 200 ගාණ විතර මිලකට අපිට රතු ලුණු ලබා ගන්න පුළුවන්කම ලැබුණේ අපේ පාරිභෝගිකයන්ට ඒ නිසා අපි රතු ලුණු වගාවෙන් 100%ක් ඉදිරි කන්නේ තුලදී මේ රටේ ස්වයං පෝෂිත වෙනවා දැන් අපි සහලින් රට ස්වයං පෝෂිත වෙමින් තිබෙනවා ඒ වගේම ඊළඟට අපිට මේ අර්ථාපල සහ බීලූණු කියන ප්‍රශ්නෙටත් අපි දැන් තමත් සාකච්ඡා කරගෙන යනවා කැබිනට් මණ්ඩලයේ ඒ විසඳුමට මට අවිශ්වාසයක් තියෙනවා අපිට අනුමැතිය මුදල් අමාත්‍යාංශය තුල ලැබුණොත් අපිට අවශ්‍ය අර්ථාපල ටිකයි බීලුණු වලින් සැලකිය යුතු ප්‍රමාණිකුයි මේ රට තුල නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබෙයි.
වලේබඩ මන්තුමා ඉක්මන් කරන්න.
ඉසුදි කතානායකතුමනි මම මේ සභාවේ වගේම ජනාධිපතිතුමාගෙත් විදේශ කටයුතු අමාත්‍යතුමාගෙත් අවධානයට යොමු කරපු ප්‍රශ්නයක් තමයි මේ ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ සහ ඇතම් සිවිල් රසියන් මේ රුසියන් යුද්ධේ සඳහා කුලි හේවායන් විදියට වංචනික ආකාරයට රටින් රැගෙන යෑමේ ගැටලුව අපි දිගින් දිගටම සාකච්ඡා කළා අපේ රාජ්‍ය ඇමතිතුමා ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමා රැඳී සිටින වෙලාවේ එතුමා කිව්වා එදා සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදියට රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමක් රුසියාවට ගිහිල්ලා මේ පිළිබඳව යම් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් කරන්න සූදානමකින් පසු වෙනවා කියන කාරණාව ඒ අනුව ඒ සාකච්ඡාවට භාජනය වුණා අපිනුත් තොරතුරු ලබා ගත්තා මම දැනගන්න කැමැති ගරු ඇමතිතුමා ඒ කණ්ඩායම කවදද පිටත් වෙලා යන්නේ මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය පියවර අරගෙන තිබෙනවාද කියන කාරණාව ඒත් එක්කම බැඳිලා තියෙන කාරණාවක් තමයි අගමැතිතුමනි දැන් මේ වෙනකොට ග්‍රාම සේවක නිලධාරීන්ගේ ප්‍රශ්නයක් තිබෙනවා ඔවුන්ගේ වැටුප් පිළිබඳව හා ඒ රාජකාරී තත්ත්වය පිළිබඳව නිර්මාණය වෙලා තියෙන ප්‍රශ්නයේ ප්‍රතිඵලයක් විදිහට ඔවුන් ග්‍රාම සේවක සහතික නිකුත් කරන සහ පදිංචි තනාත කරන වගේ ඔවුන්ගේ රාජකාරී කටයුතු වලින් බැහැර වෙලා ඉන්නේ. ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයට ප්‍රවේශ වෙලා තිබෙනවා. දැන් උසාවියට ඉදිරිපත් කරන යම්කිසි සැකකරුවෙකුට අපයක් දෙන්න ඕනි නම් ප්‍රධානම සහතිකේ තමයි ග්‍රාම සේවක සහතිකේ. දැන් මේ සහතිකේ නැතුව ගිහිල්ලා අප දෙන්න උසාවිය බාරගන්නේ නැහැ. ඒ වගේම එතකොට දැන් මේ උසාවියෙන් නියෝගයක් දෙනවා අප දීලා එකයන්ද කියලා හැබැයි අපදීම සඳහා වුණ කරන සහතිකේ ග්‍රාම සේවක මහතුරුන්ගෙන් ලබා ගන්න විදිහක් නැහැ. ඔවුන්ගේ වෘත්තීය ප්‍රශ්න විසඳලා නැති නිසා වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉන්නේ. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරන්නේ නැහැ. මේ තත්ත්වය තුළ දෙපැත්තකින් සැකකරුවන් කියන අය වැරදිකරුවෝ නෙවෙයි සැකකරුව දඬුවමට භාජන වෙමින් තිබෙනවා. ඒ නිසා මම ගරු අධිකරණ ඇමතිතුමාගෙනුත් ඔබතුමාලා මේ වගකීතු අයගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ඉතා කඩිනම් ප්‍රවේශයක් අරගෙන මේ ප්‍රශ්න දෙකම කඩිනමින් විසඳන්න මොකද ඒ සේවාස්ත ප්‍රශ්න දෙකක් ඒ ප්‍රශ්න දෙක විසඳිය යුතුයි හැබැයි ඒ ප්‍රශ්න දෙක නොවිසඳීම තුළ කිසිම වරදක් නොකරපු අප ලබාගෙන ගෙදර යන්න ඉන්න සැකකරුවන් තවදුරටත් හිරේ ඉලංගුවේ ඉන්න තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා එතකොට මේක අහිංසක පාර්ශවයක් තමයි මෙතෙන්දී වැඩිපුර පීඩාවට භාජනය වෙන්නේ මේ පිළිබඳව කඩිනම් ප්‍රවේශයක් ගැනීමේ අවශ්‍යතාවය ඒ නිසා තිබෙනවා මම මේ සභාවේ අවධානය ගරු ඇමතිතුමාගේ අවධානය මේ පිළිබඳව යොමු කරනවා
හරි බොහොම ස්තුතියි ඇමතිතුමා හරි ඉක්මන් කරන්න මන්තුමා
ඔබත් කෘෂිකර්ම ඇමති කෙනෙක් හැටියට හිටියා මේ කෘෂිකර්ම ඇමතිතුමාගේ උත්තරයට සම්බන්ධ කතාවක් කෙටියෙන් කියන්නේ ප්‍රභාස්වර කියලා දඹුල්ලේ මෙට්‍රික් ටොන් 5000ක් තියාගන්න පුළුවන් ලංකාවේ පළවෙනි තෙතමනය හා උෂ්ණත්වය පාලනය කරපු කෘෂි කබඩාව පටන් ගත්ත හදන 2009 මුල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇවිල්ලා ඒ කට්ටිය එතනින් ඒක ඉස්සරහට ගෙනියන එකේ ලොකු අඩුපාඩුවක් වෙලා දැන් අපි දිගින් දිගටම මේ ගැන ආණ්ඩුවට බල කරලා ආණ්ඩුව අපිට කිව්වා ඒක හෙට අනිද්දා වෙනකොට විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් මම ඔබතුමන්ලට ආයාචනා කරනවා මේක තවදුරටත් පරක්කු කරන්න එපා. අලගොවියන්ටයි ලුණු ගොවියන්ටයි යම් කිසි විදියකට තමන්ගේ ජීවිත මේ ජීවනාලිය බේරගන්න හැකියාවක් මෙතන තියෙනවා. හැබැයි එක දෙයක් කියන්න ඕනේ ඒ තමයි මේක විවෘත කරන්න කලින් අවම වශයෙන් මාස 6ක විතර දැනුවත් කිරීමක් ගොවි මහත්තුරුත් එක්ක කරන්න ඕනේ. එහෙම නැතුනොත් මේක ෆේල් වෙනවා. ඒ නිසා මම ඔබලාට නැවත නැවතත් ඉල්ලීමක් කරනවා ගොවි මහත්තයා සහ පාරිභෝගිකයා බේරගන්න නම් ඇත්ත වශයෙන්ම සොලූෂන් එකක් එතන තියෙනවා. ඒක එකක් නෙවෙයි ලංකාව වටේට මේ වගේ වරින්න ඕනේ ගරු කෘෂිකර්ම හිටපු කෘෂිකර්ම ඇමති අපේ කතානායකතුමා වැලිමඩ අරින්න පුළුවන් අලවලට මිරිස්වලට යාපනයේ පැත්තේ මේ වගේ ජාලයක් නිර්මාණය කරන්න පුළුවන් ඒක තමයි අපි ප්‍රභාෂර කියලා පටන් ගත්තේ. ඒක තමයි මට ඔබතුමාට කියන්න ඕනලා තිබේ. ඔබතුමාගේ අවධානය මේකට යොමු කරන්න කියලා කරුණා කරලා ඉතාමත්ම ඕනකමින් මේ රටේ ගොවි මහතුරු වෙනුවෙන් මම ඉල්ලා සිටිනවා.
ඔව්.
ගරු කතානායකතුමනි, මේ ඉන්දියානු ආධාර ක්‍රමය යටතේ මම හිතන්නේ ඔබතුමා ඉන්න කාලේ තමයි මේ මැදිහත් වෙලා මේ කටයුත්ත කළා තියෙන්නේ. මේක මේ වෙළඳ අමාත්‍යාංශයේ යඩ තමයි දැනට තිබෙන. නමුත් මම මේ ගිහිල්ලා පරීක්ෂා කරා දෙවතාවක්ම මේ කටයුත් සිද්ධ වෙනවා. යම් යම් ප්‍රශ්න තිබුණත් ඒවා දැනට निराකරණය වෙලා තියෙනවා. මම හිතන්නේ ඉතාමත් කඩිනමින් මේ කටයුත් අවසන් වෙනවා. එතකොට මම පිළිගන්න යම් මට්ටමකට අර්ථාපල් වගේ ඒවා අපිට රැස් කරගන්න පුළුවන්. බීලුණු වලටත් යම් විසඳුමක් ලැබෙයි. නමුත් මේක එළවලු වලට නම් මං හිතන්නේ නැහැ ලොකු විසඳුමක් වෙයි කියලා. මොකද එළවලු අපිට කල් තබා ගන්න පුළුවන් වුණාට දැන් අපි එක වෙලාවක බැලුවොත් මං උදාහරණයක් කියලා ගත්තොත් රුපියල් 3000ට තිබුණ එක 1000 වුණා. ආපහු එහෙම එහෙම වෙලා ආපහු 200 ගානටත් ආවා. ඒ එන ගාන නවත්ත ගන්න හරි අමාරුයි. ඊළඟට විදුලි බිලත් එක්ක යනකොට මේකට විදුලි බිලත් එක්ක යනකොට තියෙන ගාස්තු වැඩි. එතකොට එකතු වුණාම මේක දරා ගන්න අමාරු තත්යක් එනවා. ඒ වගේම තමයි මේ කූල් රූම් එකේ තිබුණොත් එළවලු විකුණන්න වෙන්නේ ඒ ජාලය හරහා විතරයි. මේක ගෙනල්ලා කඩපොලකට එහෙම දැම්මොත් ආයේ දවසෙන් ඉවරයි. අපි ෆ්‍රිජ් එකක තිබුණා එකක් ගෙන එළිය తిව්වත් වෙන දේ තියෙන්නේ. නමුත් මම පිළිගන්නවා මේක ෆන්ක්ෂන් කරා මේක පටන් ගන්න ඕන කොහොම හරි තැනකදී අපි ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් මේ පිළිබඳව අපි අවශ්‍ය කටයුතු කරනවා. ඔව්
වේදා රජමන්තුමා ඉක්මන් කරන්න. මොකද
අධ්‍යයන කරුකල් නෑ නෑ අපි මේක එළවලු නෙමෙයි. ඔබතුමා කිව්වා හරි ඉස්සලා අපි ලූණු වලින් අල වලින් පටන් ගමු. හරි හැමදේම මේක ස්ටෝ කරන්න බෑ. ඒ නිසා තමයි අපි චේම්බර් 6ක් හදලා තියෙන්නේ. අපි කොහෙන් හරි පටන් ගන්න බෑ එමෙතුමා. මේ ලෝකේ හැම රටෙම වගේ ගොවි මහත්තුරුන්ගේ ජීවන තත්ත්වය ඉහළ තියෙන රටවල් වල මේ වගේවත් තියෙනවා. හරි අනිතක ඔබතුමා පිට රට අරනවා ගැන කතා කරා. හරි එතකොට පිට රට අරින්න මේක පාවිච්චි කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි ගැප් සර්ටිෆිකේට් එක යටතේ මේවා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා එතනින් ඉතුරු වෙනවා වහාම ගිහිල්ලා ඕකේ මේ ගබඩා කරලා විකුණන්න පුළුවන් කියලා ගොවි මහත්තුරුන්ට බොරු විශ්වාසයක් දෙන්න එපා. ඒක කරන්න බෑ. ඒක තමයි මම කිව්වේ පටන් ගත්තට මාස 6ක විතර ට්‍රේනින් එකක් දීලා කරන්න පුළුවන් ඒවා පටන් ගමු.
බොමිසුදි. ඔව් වේදා රජමන්තුමා ඉක්මන් කරන්න.
විලාදෙත් දෙන්න කරු කතානායකතුමනි. ඔබතුමා
ඔබතුමාට අවස්ථාවක් දුන්නා.
ඔබතුමා මේ සභාව ඉන්න අවස්ථාවේදී මට බන්දුළු ගොරවද්ද මැතිතුමාගෙන් අසියුතු ප්‍රශ්නයක් තියෙනවා. මට විනාඩියක් දෙන්න. පහුගිය දින පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා බෙලියත්තේ ආරම්භ කරපු රුහුණු කුමාරි දුම්රිය 525 යන එක සහ 12යි 15ට බෙලියත්තෙන් නුවර යන දුම්රියත් බෙලියත්තෙන් කොළඹ යන ශීඝ්‍රගාමි දෙකයි කාලට යන දුම්රියත් මේ දුම්රි හතරම තුනම නතර කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා මාතර ජනතාවගේ ඉල්ලීමට මාතර මහජන ආණ්ඩුපක්ෂයේ මහජන යුතුන්ගේ ඉල්ලීම අනුව බන්දුලගොඩත් මැතිතුමාගෙන් ප්‍රශ්න කරලා ඔබ කමිටුවක් දාලා මේ දුම්රි තුනම නතර කරලා තියෙනවා. එතකොට මොණරාගල දිස්ත්‍රික්කේයි රත්නපුරේ දිස්ත්‍රික්කේ හම්බන්තොට දිස්ත්‍රික්කේ කොළඹ යන ජනතාව බෙලියත්තට ඇවිල්ලා බෙලියත්තෙන් යන මේ අනිත් කෝච්චියෙන් මේ මාතරට ගිහිල්ලා මාතරින් මාරුලා තමයි යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මෙතර කල් ගීපු එක දැන් නතර කරලා තියෙන්නේ. ඇයි මේක මෙහෙම ප්‍රශ්නයක් ඇති කරේ?
ඒකෝ
මාතර ජනතාවගේ ඉල්ලීමට මාතර ආණ්ඩුපක්ෂයේ മന്ത്രിවරු මේ දෙ කරයි කියලා ඔබතුමාට ප්‍රශ්නයක් මේ ඔබතුමාටත් මේකක් ඇවිල්ලා තියෙනවා ගරු කතානායකතුමනි. මේක නිදොස් කරන්න මේක විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ මොණරාගල දිස්ත්‍රික්කයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව දුම්රියෙන් කොළඹ යන්න එන්නේ බෙලියත්තට. එතකොට මේ යන මිනිස්සු කොහමද යන්නේ? යන්නත් මේ බඩු ටික ප්‍රවාහනය කරන්නේ මාතරට ගිහිල්ලා. තේන්නේ මේක විශාල හොරකමක් වංචාවක් දූෂණයක් මේ මැතිඅමතුරු කරලා තියෙන එක නිසා ඔබතුමා මේක නිදහස් කරන්න මේ ප්‍රශ්න නිරාකරණය කළ මේ සංචාරක යන නුවර යන කෝච්චිය ඒක නතර කරලා තියෙනවා. එතකොට මේ 5:25 යන එක උදේ 8:45 කොළඹට යන්නේ සේවක යනවා. මේ අසාධාරණයක්. මේක කවුරුවක් කතා කරේ නැද්ද? මම පාර්ලිමේන්තු විදිනාගර කතා නැහැ.
අපේ
මන්ත්‍රීවරු 6 දෙනෙක් ඉදියා අපේ පක්ෂයේ ආණ්ඩුව
හම්බන්තොට
දිස්ත්‍රික්කේ ඉතින් කවුරුත් මේක කතා කරලා නැහැ. මේක විශාල අසාධාරණයක් හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාවට කරන.
ඉක්මන් කරන්න. ඔබතුමා උත්තරයක් දෙන්න නම් දෙන්න.
කරු කතානායකතුමනි, ඔබතුමා මට මීට වඩා ලේසි දුරකථනයෙන් යන්තම් කිව්වනම් මම තොරතුරු අහගෙන එනවා. මම දැන් තමයි දන්නේ මේක නෑ නෑ මේක ඉස්සෙල්ලා නතර වෙලා තිබිලා මම වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඒක යලිත් ආරම්භ කළා. වීරසුමන මන්ත්‍රීතුමා ඒක අවධානය යොමු කළේ. ඒක පටන් ගත්ත එක නැවත නතර වෙලා තියෙනවද කියලා මම දැන් අහලා බල්ලි වෙලා ඒ සඳහා
විශ්වාසවන්තයෝ ආරක්ෂක ඇමතුමා උත්තරයක් දෙනවද? දැන් න්‍යාය පත්‍රයට යන්න ඕනේ.
ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි දඹුල්ලේ ගරු කතානායකතුමනි දඹුල්ලේ ශීතාගාරය පිළිබඳව හර්ෂ දිසිල්වා මන්ත්‍රීතුමා මත කරපු ප්‍රශ්නය පිළිබඳව ඒකේ වැඩ කටයුතු වසර දෙකමාරක් අඩපණ වුණා කොවිඩ් හේතුව නිසා ආර්ථික අර්බුදය නිසා ඒ වගේම ඒ ඩිසයින් එකේ ෆ්ලෝ එකක් නිසා ඒ නිසා තමයි මෙම ව්‍යාපෘතියේ ප්‍රමාදයක් ඇති වුණේ. දැන් එම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මේක එකම විසඳුම නෙමෙයි. විවිධ ක්‍රමවලට අපි කෘෂිකර්ම ඇමතුමත් එක්කත් කතා වුණා. පැකින්, විජලනය, බොට්ලිං, සෝසින් වගේ දේවල් වලට අපි යන්න ඕනේ. එහෙම නැතුව මේ ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන් කියලා අපි හිතන්නේ නැහැ.
ඉතින් මම ඔබතුමා මේ ප්‍රශ්නේ විතරේ අද කතා කරන්නේ අපි. නෑ න්‍යාය පත්‍රයට අද ප්‍රධාන වැඩකුද ආරම්භ කරන්න සබව නායකතුමා.
අරු කතානායකතුමනි රාජ්‍ය මුලල් මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වඩා යහපත් වූ සාර්ව ආර්ථික කළමනාකරණයක් උදෙසා මූල්‍ය ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ව්‍යුහය තුළ රාජ්‍ය අරමුදල් පිළිබඳ වගවීම, අධීක්ෂණය, කළමනාකරණය සහ පාලනය ශක්තිමත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහාද, මූල්‍ය කළමනාකරණයට අදාළ ආයතනික වගකීම් පැහැදිලි කිරීම සඳහාද, අයවැය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්තිය සහ කාර්ය සාධනය මහජනතාව විසින් සුපරීක්ෂණයට ලක් කිරීම සඳහා පහසුකම් සැලැස්වීම සඳහාද 1971 අංක 38 දරන මුදල් පනතේ දෙවන කොටසේ 8 වන හා 14 වන වගන්ති ඉවත් කිරීම සඳහාද, 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම පනත ඉවත් කිරීම සඳහාද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහාද විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවනවර කීම කවදාද? අංක 2.
අර කතානායකතුමනි ආර්ථික පරිවර්තන පනත් කෙටුම් පත ඉදිරිපත් කරනවා.
ආර්ථික පරිවර්තන. ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම සඳහා සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආයෝජන කලාප ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායීතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළඳ ආයතනය පිහිටුවීම සඳහාද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සඳහාද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම් පත.
ජනවාරි කීම කවදාද?
දිනයකට.
අංක 3.
අර කතානායකතුමනි ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේදී පනත් කෙටුම් පත් ඉලගැනීම තුන්වෙනි යෝජනා ඉදිරිපත් කරනවා.
සභාවේකද? යෝජනාංක 4.
ගරු කතානායකතුමනි 4 වෙනි යෝජනා ඉදිරිපත් කරනවා.
සභාව එකඟද?
අය.
යෝජනාංක 5 වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය.
ගරු කතානායකතුමනි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න.
ගරු කතානායකතුමනි එම යෝජනාව මම ස්ථිර කරනවා.
යෝජනාංක 6 ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කිටුම්පත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කරන්න.
අයම යෝජනාව ස්ථිර කරනවා.